වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කර බුද්ධික පැතිරෙන මැතිතුමා අග්‍රාමාත්‍ය තමයි ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ඇමැතිතුමාගේ ඇසීමට.
ගරු බුද්ධික මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි සතියක් කල් ඉල්ලනවා.
ඒ ගරු ඇමැතිතුමා අනිසරේ උපදෙස් දෙන්න තුන්වෙනි සැරෙන් තුන් වාරකට වැඩි පිළිතුරු දෙන්න ප්‍රමාද වෙන එක හොඳමදී. ගරු වෛද්‍ය නලින්ද ජයසිංහ මැතිතුමා
මම අහනවා ගරු කතානායකතුමනි. මන්තුමාට උත්තරේ ආ එක අක්කර දෙකයි රූට් පර්ච් එකොළහ දසම එකයි හතරයි ඇනුම එක ආ දෙක ඊජමි කොටසක් වන ලොට් අංක සී පමණක් බදු පදනම මත ලබාගෙන ඇත ඇමනුම එක ආතුන නාගරික සම්වර්ධන අධිකාරී විසින් 2012 ජූලි 16 දින බල පැවැත්වෙන පරිදි 99 අවුරුද්ද බදු පදනම යටතේ ලබාගෙන ඇත ආ හතර මේ ඉඩමේ ABCDE යන ලොට් අංකයෙන් තක්සේරු දෙපාර්තමේන්තුව විසින් තක්සේරු කර ඒවයේ අත්පත් කර ගන්නා විට අදාළ තක්සේරු වටිනාකම ඉදිරිපත් කර ඇත. විස්තරාත්මකව තොරතුරු ඇනුම් දෙකේ තිබෙනවා ආයන්න පහ අවුරුද්දක් සඳහා වූ 10,000ක් පමණ 10,000ක පදනම මත රුපියල් 999,000ක් වූ මුදලක් බදු වටිනාකම ලෙස ගණනය කර ඇත. අදාළ බදු ගිවිසුම සඳහා ඇනුම් තුන බලන්න. ආ එක මිල ගණන් කැඳව ඇත. ආ දෙක හෝටල ඉදිකිරීම සඳහා ආරම්භය සිට 2015 ජනවාරි 8 දක්වා සිටි කර්මනාකාරීත්වය විසින් ප්‍රධාන කොන්ත්‍රාත් 14ක් පිරිනමා ඇති අතර 2015 ජනවාරි 8 දින පසු පත් වූ කර්මනාකාරී තත්ත්ව විසින් තවත් කොන්ත්‍රාත් 21ක් පිරිනමා ඇත. ඒ පිළිබඳව ග්‍රෑන්ඩ් හයට් කලම්බු ව්‍යාපෘතිය විසින් ඉදිරිපත් කර සවිස්තරාත්මක වාර්තාවක් ඇමුණුම හතරෙහි දැක්වේ. ආ තුන ඉහත ආ එක දෙක පිළිතුරු අදාළ වේ ආයන්නේ හතර ඉහත ආ දෙක පිළිතුරු අදාළ වේ. පස්වෙනි එක මුළු වියදම රුපියල් මිලියන 6.99 විස්තරාත්මක තොරතුරු ඇමුණුම පහේ තිබෙනවා. ඇයන ලබාගෙන ඇත. ඇයන දෙක ඇමුණුම 6 දක්වා ඇත. ඇය තුන 549,735,484.21 විස්තර ඇනුම 6 දක්වා ඇත. ඇය යන්න පැන නොනගි.
ගරු කතානායකතුමනි මගේ අතුරු ප්‍රශ්නක මේක මේ දීපු පිළිතුරක් නිරාකරණය කරගන්න. ඔබතුමා කියපු මේ අයන්නේ පස්වෙනි කොටසේ ඉඩ මේ බදු වටිනාකම කියද කිව්වේ
10,000ක 10,000ක පදනම මත රුපියල් 999,000ක වූ මුදලක් බදු වටිනාකම ලෙස ගණනය කර ඇත.
රුපියල් 10,000ක අක්කරේක රුපියල් 10,000ක.
ඔව්. නෑ අක්කර නෙමෙයි මෙතන අවුරුද්දක සඳහා මම ඇත්ත වශයෙන් මේකට හරි උත්තරයක් දෙන්න මම ඒක චෙක් කරන්න හොඳයි මන්තුමා මොකෝ මේක පර්ච් එකක්ද අක්කරයක්ද කියන එකට මට උත්තර දෙන්න වෙයි.
ඔව්.
මට ඒක දැන් ඇත්ත වශයෙන්ම කියන්න අමාරු වෙනවා. නමුත් අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ මම මේ ප්‍රශ්නය ඇහුවට පස්සෙ මම කෝල් කරලා නැවත පාර්ලිමේන්තුවට කියන්න.
ඔව්. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ඇමතුමනි මේ දැන් අක්කර දෙකකට වැඩි ඉඩමක් කොල්ලුපිටිය ප්‍රදේශයේ 99 අවුරුද්දකට බදු දීලා තිබෙන්න දැන් අපිට මේ රුපියල් 10,000 අක්කරේද පර්චේස් එකද කියලා හොයාගන්න අමාරුයි. ඔව්. පර්චේස් එක වුණත් කොල්ලුපිටිය රුපියල් 10,000කට බදු දුන්නා කියන්නේ හොයා බැලිය යුතු තත්ත්වයක්. ඒ නිසා දැන් මේ ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශයෙන් මේ වෙනකොට යම් පරීක්ෂණයක් කරලා තියෙනවද? ඒකට මේ ඒ අයට එරෙහිව අරගෙන තියෙන ක්‍රියාමාර්ග මොනවද?
ඔව් මන්ත්‍රීතුමා ඔබතුමා මේ ප්‍රශ්න අහන විට මම ඇනුම තුන දැස බැලුවා. මේකේ දෙවැනි පරිච්ඡේදය තියෙනවා සර්වය මම එක කියවන්න authenticated by survey general fully describe the schedule here to together with a, everything standing there on an annual nominal lease rental of 10,000 of lawful manure Sri Lanka for a period of 99 years specially for the purpose of constructing and operating a luxury hotel complex with all facilities for a tourist industry subject to the conditions contained in grant bearing number such and such. ඉතින් මේක දීලා තියෙන්නේ 10,000 මුළු ඉඩමට. මේක නොමිනල් ලීස් එක කියලා කියතියි. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබේ ඉතිරි ප්‍රශ්නයට උත්තරේ ඔව් මේ අපි බාරගත්ත දවස දෙදස් පහළවේ ජනවාරි මාසේ අටවිනිදා මේක විමර්ශන ලක්කර FCIට බාරදිලා තියෙනවා. මේක ඉස්සල්ලා දැනට අපි බිලියන් 38ක් කියන කෝටි 3800ක් විතර වියදම් කරලා තියෙනවා. මේක කොහොමද ආවේ? සමහර වෙලාවකට ඒක මේ ඒකේ අධ්‍යක්ෂවරු 4 දෙනෙක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ඉදිරිපත් කළා. ඒක තුලින් මේක ගෙනිලා තියෙන්නේ එක්කෙනෙක්ට රුපියල් 10 ෂෙයරයක් බැවින් තමයි කටයුතු කළ තියෙන්නේ. මේක ගෙනිච්ච ආකාරය කොහෙටද මේක රජයටයි තියෙනවද නැත්නම් පස්සේ මේක පුද්ගලිකංශෙන් විකුණන්න යනවද කියලා තාම දන්නේ නැහැ. ඒක අහන අය සමහර ලාකට බොරු කියලා තියෙනවා. එක්කෙනෙක් අපේ අයින් කළා තිබෙනවා. මේක තමයි දැනට වෙලා තියෙන්නේ. හැබැයි ඒ වගේම මීට පෙර රාජපක්ෂ ආණ්ඩුවේ කරපු ඒ වැඩපිළිවෙල තුල ගිවිසුම් ගත කළා තියෙනවා. ඒ ගිවිසුම් අපිට ක්‍රියාත්මක කරන්න තිබ්බා. ඒකේ තුනක් අපි එකක් ඒක ප්‍රතික්ෂේප කරා. හැබැයි ඒගොල්ලෝ ආබිට්‍රේෂන් ගිහිලා තියෙනවා. ඉතින් ඒක තමයි අදට තියෙන සැබෑ තත්වය.
ඔව් දැන් කොල්ලු පිටියෙන් අක්කර දෙකක් මේ විදිහට 99 අවුරුද්දකට බදු දීමේදී මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය දැනුවත් කරලා තියෙනවද? කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවද? එසේනම් මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන කවුද?
මේක එවකට ඉදිරිපත් කළ තිබෙන්නේ මං හිතන විදිහට ඒක ගිහිලා තියෙන්නේ එවකට හිටපු මුදල් ඇමති ජනාධිපති තුලින්.
දැන් මේ රටට ඔව්
එක්සප්‍රොප්‍රියේෂන් කරපු පනතකින් ලැබුණ වත්කමක්. ඒතකොට ඒකේදී මුදල් අමාත්‍යංශයට. ඉතින් මුදල් අමාත්‍යංශය එවකට හිටියේ ඇමති වශයෙන් හිටියේ ජනාධිපති.
ඒ හයේ හෝටල් සංකීර්ණය කොල්ලු පිටි විතරක් නෙවෙයි ඔබතුමා දන්නවා හම්බන්තොටත් ඔවුන් හෝටල් සංකීර්ණයක් ඉදිරිපත් ඉදි කරන්න සාකච්ඡා කරමින් තිබුණා. ඒ වගේම දැන් මේ උත්සවය සඳහා පමණක් ඔබතුමා සඳහන් කරපු විදිහට රුපියල් 170,000ක් වියදම් කරලා තියෙනවා.
ඒක මන්තුමා නිල වශයෙන් පෙන්වන්න පුළුවන් ඒවා. නිල නොවන මට්ටමට වියදම් කළා තියෙන වෙනින් ඒව තුලින් ඊට වැඩි 10 ගුණයක්. මේවා තාම ගණනය කරන සමහරට ඒ හිටපු කට්ටිය ප්‍රශ්න කරාම ඒගොල්ලෝ උත්තර දීලා නැහැ. ලිස්සිලා කියන උත්තර තමයි දෙන්නේ. ලිඛිතව ඉල්ලුවත් දෙන්නේ නැහැ.
සර් මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්න එක්ක මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසියට හෝ
අපි බාර දීලා තියෙනවා. ඒක ක්‍රියාත්මක කරගෙන යනවා.
හොඳයි ඔබතුමාගේ
ප්‍රගතිය මේක ගාමිණී සෙනරත් ඒකේ සභාපතිකම තුලින් තමයි තිබ්බේ.
ඔව්
මේ නම් එළියට එන්නේ නැහැ ලේසියෙන්. හංගගෙන තියෙන්නේ. මෙන්න මේ වගේ අය තමයි ඔය වගේ ඔය රක්ෂණ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරු 4 දෙනා ඒගොල්ලෝ රුපියල් 10 ෂෙයරයක් කරන් තමයි මේක නිකන් පෞද්ගලික කොම්ප්‍රියක් වගේ ගෙනිච්චේ. රජයේ සල්ලි දෙනවා පුද්ගලිකව තියා ගන්නවා.
ප්‍රශ්නෙවරයි.
ඒක බලේ නැතුණත් බලේ ඉන්නවාගේ හැසිරෙනවා.
ගරු බිමල් රත්නායක මැතිතුමාගේ උසස් අධ්‍යාපන මහාමාර්ගතුමා සීමට
මහානාගරු කතානායකතුමා.
I need 2 weeks time sir.
ගරු උදේ ප්‍රමත් ගමන්පිල මැතිතුමා නීතිය සාමය හා දක්ෂින සංවර්ධන අමාත්‍යතුමාගේ ඇසීමට නේ. ගරු වාසුදේව නානායකර මැතිතුමා ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි අයන් එක පාසලේ පැවති ලේඛන අඩුව පිළිගනි. දෙක පිළිගනි. ආයන්න ඉල්ලීමා චක්‍රලේක ප්‍රතිපාදන සලකා බලා නැ සමාවෙන්න. දෙකේ පිළිතුර පිළිගනි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ලකුණු 62ක් ලබා දුන්නද පදිංචිය තහවුරු කරන ලේඛනය ලෙස 23/2013 චක්‍රලේකයේ සඳහන් කර ඇති ලේඛනවලින් කිසිවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් 2015 පළමු වසරට ඇතුළත් කිරීමට තෝරාගත් සිසුන්ගේ ලේඛනයේ ඉහත අයිතිකරුගේ දරුවාගේ නම ඇතුළත් වී නොමැත. ආයන්න ලී මහා චක්‍රලේක ප්‍රතිපාදන සලකා බලා දරුවා නියමිත පන්තියට ඇතුළත් කිරීමට කටයුතු කරනු ඇත. ආයන්න අදාළ නොවේ.
ඔබතුමා මේ දරුවා ඇතුළත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා.
දරු කතානායකතුමනි සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නකදී ඔබතුමාව දන්නවා ආරක්ෂා කිරීම කරන්නේ මේ වැරදි කරපු අය ගරු කතානායකතුමනි. මේක මෙතන වැරද්දක් වෙලා තියෙනවා. මේ ඒ දරුවට ඒ හිටපු නිලධාරීන් විසින් බින්දුව දාලා තියෙනවා ලකුණු දැමිය යුතුව තිබේදී රාජකීය විද්‍යාලේ. ඒ නිසා තමයි පහුගිය කාලේ ඔක්කොම කරලා 7 දෙනෙක් ඉන්ටඩික් කරේ. ඒ වගේම 3 දෙනෙක් මාරු කරලා ඒ අවශ්‍ය පියවර අරන් තියෙන්නේ. මෙතන වැරද්දක් වෙලා තියෙනවා.
දරුවා රාජකීය විද්‍යාලයේ නියමිත වසරට ඇතුළත් කිරීමට ඔබතුමා මැදිහත්වයේ කටයුතු කරනවා නේද කියලා මම අහුවේ.
සේනාධිපතිතුමනි, මේ පළවෙනි වසරේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. දැන් ඉන්නේ දරුවා තුන්වෙනි වසරේ. නමුත් ඒ තුන්වෙනි වසරේ අවස්ථාව දෙන්න පුළුවන්ද?
හරි. කුමන වසරකට හෝ මේ දරුවා ඇතුළත් කිරීම සඳහා ඔබතුමාගේ මැදිහත් වීම සිදු කරන්නේද කියන එකයි මං අහන්නේ.
සිදු කරනවා ගරු.
බොහොම ස්තුතියි.
හොඳයි, බොහොම ස්තුතියි ගරු. චමින්ද විජේසිරි මහත්තුමා අග්‍ර නැතුණක් ඇහුවා. අපේ වෙලාව සීමා කරගන්නත් තියෙනවා. ගරු බුද්ධපතින්න මචුම
ඊළඟ දෙකේ මේ පාකරු කතා නැහැ තුමනි. අතුරු ප්‍රශ්න අහන්නේ. ගරු අධ්‍යාපන ඇමතුමනි, මම ඔබතුමාට ඉදිරිපත් කරා දැන් මේ රාජකීය විද්‍යාලයේ ගත තීන්දුව. රාජකීය විද්‍යාලය කියන්නේ මේ රටේ පාසල් අධ්‍යාපනයේ මුදුන් කමල් කඩ. ඔබතුමා කෙලින් ඍජු තීන්දුවක් ගත්ත ලේකම්තුමත් එක්ක එකතු වෙලා අපි ඒ ගැන සතුටු වෙනවා. දූෂිතය සම්බන්ධයෙන් ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව සමස්ත පාසල් ප්‍රජාවගේම 45 ලක්ෂයක් ශිෂ්‍යාවන්ගේ ගුරුවරුන්ගේ ප්‍රණාමය ඔබතුමාට අපි පුද කරනවා.
හොඳයි.
ඒකම මම ඔබතුමාගෙන් ඉල්ලුවා
පරීක්ෂා කිරීම ප්‍රශ්නයක්
නෙමෙයි. නෑ නෑ නෑ. ප්‍රශ්නේ අහන්නේ. දැන් ප්‍රශ්නේ අහන්නේ දැන් ගරු කතා නැහැ තුමනි. ප්‍රශ්නේ අහන කොට ආලවට්ටම්
දාලා
මම අහන්නේ ගරු කතා නැහැ තුමනි.
ඔව්.
දැන් සුජාත විද්‍යාලයේ දූෂණ ගැන මම කිව්වම ඊයේ විදුහල්පතිවරිය නියෝජ්‍ය විදුහල්පතිවරු ලවා බලහත්කාරයෙන් මට විරුද්ධව මම මේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත කරපු ලිපියකට විරුද්ධව බලහත්කාරයෙන් නියමකසම් කරනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නවද? විනය පරීක්ෂණ තියනවද සුජාත බාලිකා විද්‍යාලයේ විදුහල්පතිවරියට විරුද්ධව? ගරු කතා නැහැ කිතුනේ මේ සම්බන්ධයෙන් උත් විමර්ශනයට එක බාර දීලා තියෙද? දැන් මේ විදිහට ගියොත් නම් ගරු කතා නැහැ කිතුනේ මේ පාසල් වල කොහොමද මේ මෙහෙම හැමතැනම එනකොට ප්‍රශ්න හරි අමාරුයි. නමුත් ඉතින් මේකත් විමර්ශනයේ
හොඳයි වාසිය ලක් කරලා තියෙනවානේ. හොඳයි, බොහොම ස්තුතියි ගරු චමින්ද විජේසිරි මහත්තුමා. ගරු අග්‍රාම ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමිතමයි
ඇසින්න කතා නැහැ.
ඉතින් මේ සති දෙකක් කල් ඉල්ල තිබෙනවා.
ගරු HMM සල්මාන් මහත්තුමා සුදේශ ගැටුතු අමිතමගේ ඇසීමට
මායි ප්‍රශ්න අහනවා.
ගරු කතානායකතුමනි, ස්වදේශ කටයුතු ඇමතුමා සති දෙකක් කල් ඉල්ලලා තිබෙනවා.
ගරු වෛද්‍ය කවින්ද ශේෂන් ජයවර්ධන ඇමතුමා, ගරු අග්‍රම ඇමතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු ඇමතුමා ඇසීමට, ගරු මහින්දානන්ද අලුත්ගමගේ ඇමතුමා, ගරු පද්මවනි උදේශාන්ත ගුණසේකර ඇමතුමා මුදල් ඇමතුමා ඇසීමට.
කතානායකතුමනි, ආ එක සම්බන්ධකරණ ලේකම් දෙන්නයි. ආ දෙක උපදේශකවරයන් එකයි. ආ තුන තනතුරු ඒ ඇනුම මං ඉදිරිපත් කරනවා. 14 දෙනෙක් ඉන්නේ. සමස්ත කාර්ය මණ්ඩලයේ කොපමණද? 17යි. සමස්ත කාර්ය මණ්ඩලය සඳහා මාසික වෙන් කර ඇති වැටුප් ප්‍රමාණය 580,000යි. ඉන්ධන දීම නම 125,308යි. තනතුරු පෞද්ගලික ලේකම් සම්බන්ධකරණ ලේකම් දෙපොළක් මාධ්‍ය ලේකම් මහජන සම්බන්ධීකරණ නිලධාරී තනතුරු පෞද්ගල ලේකම් 6000යි සම්බන්ධීකරණ ලේකම් 5000යි මාධ්‍ය ලේකම් 5000යි මහජන සම්බන්ධතා නිලධාරීත් 5000යි උපදේශක සඳහා අතිරේක ලේකම්වරු හිමි දුරකථන ඉන්ධන දීමනා ගෙවනු ලැබේ. ඈ අදල් නොවේ.
ගරු කතානායකතුමනට අහන්න තියෙන අතුරු ප්‍රශ්නය තමයි ඔබතුමා මම හිතන්නේ ඉස්සෙල්ලාර කරුණු පැහැදිලි කිරීමේදී කිව්ව මේ අනියමින් සම විශේෂ නලින්ද දයතිස්ස මන්තුමාගේ ප්‍රශ්නයකට උත්තර දෙන ගමන් නියමින් තියෙන ඔය ප්‍රමාණය වුණාට අනියමින් වෙන විදිහකට තියෙනවා කියලා මම අහන්න කැමතියි. ඒ විදිහට අනියමින් හරි ඔබතුමා සතුව අර ලක්ෂ්මන් කිරියල් ඇමතුමාගේ වගේ උපදේශකවරු සම්බන්ධීකරණ ලේකම්වරු 60-70ක්වත් සිටීද කියලා
මේ සම්බන්ධයෙන් කියන්න පුළුවන් අනේ එවැනි පාලනයක් ජනවාරි මාසේ 8 වෙනිදා 2015 තිතක් තිබ්බා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව කාලේ මේ වගේ මුකුත් දෙන්නේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ අනියම් මට්ටමේ මුකුත් ගත්තේ නැහැ. ඒ වගේම කියනවා නම් මහින්ද රාජපක්ෂ මුදල් ඇමති කාලාන්තරේ මෙතන 43 දෙනෙක් හිටියා. අපිට ඉන්නේ 14යි. ඒක සරත් අමුණුගම ඇමතුමා ඉන්න අවස්සේ 17යි. රංජිත් සියඹලපැටි ඉන්න අවස්සේ 22යි. මෙන්න වෙනස.
එතකොට තව
ප්‍රශ්නේ
ඔබතුමා ජනවාරි 8 සම්බන්ධව පැහැදිලි කිරීමක් කළා. මේ ජනවාරි 8න් පස්සේ තමයි ලස්මන් කිරියල් ඇමතුමාගේ මේ අමාත්‍යාංශ පිරිස ඉන්නේ. ඒක නිසා ඒකත් මතක් කරන ගමන් මේ අද පත්තරේ තියෙනවා මුදල්.
ගරු ලක්ෂ්මන් කිරියල් ඇමතුමා
මෙතුමා මගේ නම සදාන් මෙතුමා මගේ නම සදාන් කිරුවා. මේ පොඩ්ඩක් අහකෙදී නෑ නෑ මෙතුමා මගේ නම සදාන් කිරුවා.
නම සදාන් කළොත් මට අවස්ථාව දෙන්න ඕනේ කෙටියෙන්. කෙටියෙන්
මම එතුමාට දැනුම් දෙන්න කැමතියි. මම කෝප් සභාවේ සමාජිකයන්ට ලියුම් ලියලා තිනවා ඒ උපදේශකරුන් දැන් සේවය කරන්නේ ඒගොල්ලෝ අවුරුදු දේවක් ඔන්ලි ෆෝ 1 ඉයර් අවුරුද්දකට විතරයි දැකේ අයින් කරලා තිනවා.
හොඳයි බොහොම තුටි
මගේ අතුරු ප්‍රශ්න ඊළඟ මේ අද පත්තරේ තියෙනවා මුදල් අමාත්‍යතුමනි ප්‍රේචුවල් ප්‍රෙසිඩෙන්ට්
බැංකුවෙන්
පොලිස් ප්‍රදින රාජපක්ෂ ජනාධිපතිතුමා මේකලෝ ආණ්ඩු ඉන්න කාලේ 190ක් හිටියා.
හොඳයි හොඳයි හොඳයි.
190ක් හිටියා. බුදියගෙන්ද හිටියේ ඒ කාලේ. ඒ කාලේ බුදියගෙන්ද හිටියේ. හැම එකටම අතිසුවා.
දැන් තුන්වෙනි ප්‍රශ්නේ ආණ්ඩ අපිට වෙලාව සීමාල් කරන ප්‍රශ්න සම්බන්ධයෙන්.
මේ අද පත්තරේ තියෙනවා දිවයින පත්තරේ තියෙනවා මේ ප්‍රේචුවල් ට්‍රෙසරිස් එරෙහිව මහ බැංකුවේ පොලිස් ප්‍රදින පැමිණිලක් කියලා. ඒ කියන්නේ බැඳුම් කර ගනුදෙනු හා චෝදනා එල්ල වෙති ප්‍රචෝල් ට්‍රෙසරි ආයතන ඇතම් කරුණු ගැන පරීක්ෂණ පැවැත්වීමට මුදල් මණ්ඩලය තීරණය කළා
තියෙනවා.
මට උදුවර කියන්න පුළුවන්ද මේකට සම්බන්ධ නැතිවුරුත් ඔබතුමාට වගකීමක් තියෙනවා කියලා අහන්නේ.
ගරු ඇමෙත්තුමාට පුළුවන් ඒක පිටස්තර ප්‍රශ්නයක්.
අදාළ භාවයක් නැහැ. මේක
හොඳයි
විෂය පද්ධතියත් අයිති නැහැ.
ගරු බුද්ධක පතින්න මැතිතුමා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමා ඇසීමට ගරු බුද්ධක පතින්න මැතිතුමා
මම අහනවා ගරු කතා නැහැ.
ගරු කතානායකතුමනි එතුමාගේ ආ එක අදහලා තියෙන කුරුඳු වග කර ඇති ප්‍රමාණය ගැන
හා සභාගත කරන්න බොහොම හොඳයි. හොඳයි වැඩි ආදරය කරන්න හොඳයි. ගරු බිමල් රත්නායක මැතිතුමා උසස් අධ්‍යාපන මාමාගේ මැතිතුමා ඇසීමට ගරු උදේපමාත් ගමන්පෙළ මැතිතුමා නෑ. ගරු වෛද්‍ය නලින්ද ජයසිස මැතිතුමා
අනෝ ගරු කතා
සම්බන්ධ උපය මාර්ග ජාත්‍යන්තර පිළිබඳ මැතිතුමාගේ ඇසීමට
අද උත්තරය කොනම මේකට කේ
එතුමා දන්නලා තිනෝ ඉදිරි දිනයකදී පිළිතුරු සපේන බව.
ගරු බුද්ධක පතින මැතිතුමා අංක 15
ගරු කතානායකතුමනි ඔබතුමාට තියෙන අප්‍රමාණ ආදරයෙන්ද ඒකත් ටේබල් ගත කරන්න ටේබල් කරන්න කියනවා මම අහන්නේ. මොකද අර හොරකම් ගැන මට අහන්න ඔබතුමා අවස්ථාව දුන්නේ හින්දා සුජාත විද්‍යාලේ.
මේක මේ පාර්ලිමේන්තුවේදී ආදරේ නිසා මටත් වැඩි ඒක.
ඒක තමයි. ඔක්කොටම තියෙන ආදරේ
හින්දා. ඒකයි. දෙවැනි වටේ අංක 4 ගරු උදේපවත් ගමන් කියලා මැතිතුමා ටේබල් කරන්න. ද ආ සභාගත කරන්න. අංක 8 ටේබල් කරන්න.
සතියක් කල්ලිලනවා සතියක් කල්ලිලන.
අංක 9 ගරු කර්මාන්ත වාණිජකාරතුමා මැතිතුමා ඇසීමට
අනවද කවුරු අහන්නේ?
අහන්නේ අනවද? අනව
සති දෙකක් කල්ලිලනවා.
අංක 13 ගරු උදේප්‍රභාත් ගමන්පිල මැතිතුමා
අංක 13 සති 3ක් කල් ඉල්ලලා තිබෙනවා.
හොඳයි. අංක 15
ටේබල් ගන්න.
ටේබල් කරනවද?
ටේබල් කරනවා.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23 2 යටතේ ප්‍රශ්න කරු දිනේෂ් ගුණාදෙන මැතිතුමා.
තොර කතානායකතුමනි වෙළඳ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට කිසියම් භාණ්ඩයක් අලෙවකල හැකි උපරිම සිල්ලර මිල නියම කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත පාරිභෝගික ආරක්ෂක පනතේ ඉතා පැහැදිලිව දක්වා ඇති අතර ඒ පිළිබඳ බලය නියෝජිත කටයුතු පිළිබඳ අදාළ අධිකාරියට පවරා ඇත. එකී අධිකාරිය විසින් ගැසට් පත්‍රයක් මගින් උපරිම සිල්ලර මිල නිශ්චිත වශයෙන් සඳහන් නොකළ හොත් නීත්‍යානුකූලව උපරිම මිල නියමය කඩ කරන්නන්ට දඬුවම් ලබා දිය නොහැකි වනු ඇත. ජන ජීවිතයට බෙහෙවින් අදාළ වන සහල්වල උපරිම මිල නියම කිරීමේදී උක්ත පනතෙහි විධිවිධාන උල්ලංඝනයකට ඇති බැවින් එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා වහාම මැදිහත් වී කටයුතු කිරීම සඳහා ගරු අමාත්‍යතුමාට යෝජනා කරනවා. මම විශේෂයෙන් මේ කාරණාව අහන්නේ දිනපතා සහල් මිල ඉහළ යමින් පවතිනවා. ආණ්ඩුව කියනවා මේ ගානට සහල් තියෙනවා කියලා. ආණ්ඩුවේ ගැසට් පත්‍රයක්වත් තාම පිට කළා නැහැ මේ උපරිම මිල පාලනය කරගන්න බලය ලැබෙන. මොකක්ද ආණ්ඩුව කරන්න කියන ප්‍රශ්නය තමයි අහන්නේ. මොකද ආණ්ඩුව කරන දේ ආණ්ඩුවම දන්නේ නැහැ. නීතිය අතේ තියෙනවා, නීතිය ක්‍රියාත්මක නැහැ. වෙළඳ ව්‍යාපාරිකයන් එක එකඟතාවයකට ඇවිල්ලා
ප්‍රශ්නය කියවන්න ගර්මන්තේ මුදල් ඇමතුමා පිළිතුරු
මේ පනතේ අදාළ වගන්තිය
යා ගරු මුදල් ඇමතුමා ගරු මුදල් ඇමතුමා
මේ අවස්ථාව ප්‍රයෝගික කරගන්න මේ ගැසට් එක ගහන්න තියෙන විදියක් තිබා. මීට පෙර කරාම බන්දුල ගුණවදන මේ උසාවිත ගිහිල්ලා ඒක නිෂ්ප්‍රභා කරගත්තා. ඊට පස්සේ ඒක නිවැරදි කිරීමක් වශයෙන් ඒක ඉල්ලීම කරාට පස්සු ඒක පාරිභෝගික ආරක්ෂා අධිකාරියේ කවුන්සිල් එකට යන්න ඕනේ. කවුන්සිල් එකේ අනුමත දුන්නට පස්සු තමයි ගැසට් කරන්න පුළුවන්න්නේ. ඊයේ 3ට ඒක කරලා ඒක ගැසට් කළා දැන් තිබෙන්නේ.
හා හොඳයි.
ඉතින් අපේ අවශ්‍යතාවය ඉටු කරන්න අපි ඔක්කොම ටැක්සස් අඩු කරා එදා රෑම, ඒ කියන්නේ සිකුරාදා රෑ. නමුත් ඒ ක්‍රියාදාමය ඉවරුනේ ඊයේ 3ට කවුන්සිල් එක අප්‍රූවල් දුන්නා විගසම.
ආරක්ෂක පනතේ මොන වගන්තිය යටතේද ගැසට් කළා තියෙන ඇමැතුමා?
ඒකේ පරිභෝග ආරක්ෂා අධිකාරියේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේ භාණ්ඩ මේ ස්පෙસિෆයි කරන්න මිල එතන සඳහන් කරන්න. ඒ වගන්තිය මන් දන්නේ නැහැ, අවශ්‍ය නම් අහලා කියන්න.
ඔබතුමා ඉවර කරන්න, මෙතුමා ඉවර කරන්න කියලා ඉන්න පොඩ්ඩක් බඳුරු කරන්න මැතුමා ඉවර කරන්න ඉන්න.
මේ අපි අධිකරණයට ගියේ පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධානවලට පටහැනිව පාරිභෝගික අධිකාරියේ අවසරය නැතුව ක්ෂණිකව තීන්දුව කළ වෙලා මිල නියම කරනවා. එහෙම කරන්න බෑ. මම හිටපු වෙළඳ ඇමතිවරයා මේකේ 6 වෙනි වගන්තිය ඉතා පැහැදිලිව තියෙනවා. මම ඔබතුමාට දක්වන්න කැමති කොමසාරිස්වරයා වරයා විසින් පළවෙනි උපවගන්තිය යටතේ නිකුත් කරන ලද සෑම සාමාන්‍ය විධානයක්ම ගැසට් පත්‍රයේ පළ කරනු ලැබිය යුතුය. තවද යම් නිෂ්පාදකයෙක් හෝ වෙළෙන්දෙක්කු කොමසාරිස්වරයා විසින් එක උපවගන්තියට නිකුත් කරනු ලබන යනාදී වශයෙන් තිබෙනවා. දැන් මේ නඩු කටයුත්ත අවසන් නෑ ගරු ඇමතුමනි. මොකද මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන කටයුත්ත ඔබතුමාලා පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ පනතේ තියෙන විධිවිධාන උල්ලංඝනය කරමින් තමයි මේ උපරිම මිල නියම කරන්නේ. එතකොට ඒකෙන් වාසිය ලැබෙන්නේ පාරිභෝගිකයන් නෙමෙයි. අධිකරණයේ යම් කිසි නඩුවක් ගියාම මේ නඩුවෙන් ව්‍යාපාරිකයෝ සියලු දෙනා නිදහස් වෙනවා. මොකද නිදහස් වෙන්නේ මේ පාලන මිල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ක්‍රමවේදය වැරදුනහම ජාවාරම්කරුවන්ට තමයි වාසි ලැබෙන්නේ.
හොඳයි ගරු මුදල් ඇමතුමා,
දහස් කරන එක මම දන්නවා. නමුත් ඒ එතුමා හිටපු වෙළඳපොළ වශයෙන්ුත් මම තමයි මේ පාරිභෝග ආරක්ෂා අධිකාරියට නීතිය ගෙනාවේ. ඉතින් ඒ කතා කරන අවස්ථාවේදී අපි තිබ්බේ ෂණිකව ආණ්ඩුවක් ජනාධිපති අගමැති තීන්දුව කරොත් කැබිනට් එක අනුමත කරොත් ඒක වහම ගැසට් කරන්න. ඉතින් ඒක තමයි සම්ප්‍රදායක් වශයෙන් ගෙනිච්චේ. ඉතින් මේ ගමන අපි කරාම මාස 3-4 ඉස්සෙල්ලා මේ මන්ත්‍රීතුමා ඒක උසාවි ගිහිල්ලා තිබ්බා. ඉතින් අපි නිවැරදි කිරීමක් තමයි
දැන් ඔබතුමා ගරු සභාවට දැනුම් දුන්නානේ ඊයේම ගැසට් කළා කියලා. ඊයේ ඔබතුමා කරා හරි. හොඳයි.
මේක යන නිකන් ඇද ඇද යන්නේ නැතු. මේක තමයි සභාවට
ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා
ගුණවදන මන්ත්‍රීතුමාට මම දැන් මිනිත්තු 10
පිරිපදා බාර දෙන්න. හොඳයි. බොහොමිතුටි ගරු ඩග්ලස් දේවානන්ද
නන්ද්‍රි ගෞරව සභානායර අවர்களே விவசாய அமைச்சர் கௌரவ துமிந்த திசநாயக் அவர்களிடம் கேட்பதற்கு அனுராதபுரம் மாவட்டத்தின் எல்லை கிராமமான முறவேவ கிராமத்தில் வசித்து வந்த மக்கள் பயங்கரவாத தாக்குதல் காரணமாக கடந்த 1994 அக்கிராமத்தை விட்டு வெளியேறி அல்மிட்டிக்கலா என்னும் கிராமத்தில் வாழ்ந்து வந்து தற்போது தங்களது சொந்த கிராமமான முறவேவ கிராமத்திற்கு திரும்பியுள்ள நிலையில் அம்மக்கள் அங்கு குடியேறி தங்களது வாழ்வாதாரங்களை மேற்கொள்வதற்கு அடிப்படை வசதிகள் எதுவுமற்ற நிலையில் இருப்பதாக தெரிவிக்கின்றனர். சுமார் 23 வருடங்களாக இடம்பெயர்ந்து பல்வேறு பாதிப்புகளுக்கு உள்ளான நிலையில் பொருளாதார வசதிகளை எதையும் கொண்டிராத சுமார் 42 விவசாய குடும்பங்களைச் சேர்ந்த இம்மக்கள் தாங்கள் மேற்படி கிராமத்தில் வாழும் வகையில் தங்களது ஜீவனோபாய தொழில்துறையான விவசாயத்தை மேற்கொள்வதற்கு அங்குள்ள நீர்ப்பாசன குளங்களை மற்றும் கால்வாய்களை புனரமைத்து தருமாறு கோருகின்றனர். இம்மக்களுக்கு வீடுகள் உட்பட மேலும் பல்வேறு அடிப்படை தேவைகள் செய்து கொடுக்கப்பட வேண்டியுள்ளது. எனினும் முதற்கட்டமாக மேற்படி குளங்களையும் கால்வாய்களையும் புனரமைப்பு செய்து கொடுத்தால் தங்களால் விவசாய செய்கையில் ஈடுபட்டு தங்களது பொருளாதார நிலையை மேம்படுத்தி கொள்ள முடியும் என்ற நம்பிக்கையில் இம்மக்கள் இருந்து வருவது குறிப்பிடத்தக்கது. மேற்படி மக்களது முக்கிய கோரிக்கையான முறவேவ கிராமத்தின் நீர்ப்பாசன குளங்களையும் கால்வாய்களையும் புனரமைப்பதற்கு துரித நடவடிக்கை எடுத்து உதவ முடியுமா? மேலும் அம்மக்களது அடிப்படை தேவைகளை இனங்கண்டு முன்னுரிமை அடிப்படையில் அவற்றை பூர்த்தி செய்து கொடுப்பதற்கு நடவடிக்கை எடுக்க முடியுமா என்ற எனது கேள்விகளுக்கான பதில்களையும் எடுக்கக்கூடிய நடவடிக்கைகளையும் கௌரவ துமிந்த திசநாயக்கா அவர்கள்.
ஆனரபிள் மினிஸ்டர்
மிஸ் இந்தியா
யா இஸ் இஸ் கமிங் யா ப்ளீஸ் கோ இந்தியா
மந்திரம்
ස්ථාවර නියෝග යටතේ 23-2 යටතේ අසන ලබන ප්‍රශ්නය පිළිතුර තිරිකුණාමල දිස්ත්‍රික්කයේ පන්කුලම් ගොවිජන බල ප්‍රදේශයේ ඇති මුරවැව පිහිටා ඇති වාරිමාර්ග පද්ධති තුල මහ වාරිමාර්ග පළාත් වාරිමාර්ග මෙන්ම සුළු වාරිමාර්ගද පවතී. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සුළු වාරිමාර්ග වැව්වමුණු සහ ඇලමාර්ග නඩත්තු කරනු ලැබේ. මුරවැව ප්‍රදේශයේ වැව් 38ක ප්‍රමාණයක් ඇති අතර ඒවා අකණ්ඩව නඩත්තු කටයුතු සිදු කරනු ඇත. තවද ප්‍රතිසංස්කරණය කළ යුතු වැව් අමුණු ඇලමාර්ග කෘෂිකර්ම යෝජනා 20ක ප්‍රමාණයක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත ඉදිරිපත් කරමින් ප්‍රමුඛතාවය අනුව ලබාගත් විගස ලැබෙන ප්‍රතිපාදන මත ඒවා පිළිසකර කිරීමට දැනටමත් කටයුතු කරමින් පවතී. මෙම වසර සඳහා වූ ප්‍රතිපාදන ලද විගස සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණයෙන් සිදු කිරීමට නියමිත මේ වන විට මොරවැව සහ ගෝමරං කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස තුළ විශාල ප්‍රමාණයක් වැව් ප්‍රතිසංස්කරණය කටයුතු සිදු කර ඇත. කෙසේ වෙතත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ප්‍රතිසංස්කරණය කළ යුතු වැව් සහ ඇලවල් වේ නම් එම විස්තර ලබාගෙන ප්‍රමුඛතාවය මත ඒවා ප්‍රතිසංස්කරණය කර දීමට හැකිය. ඊළඟ ප්‍රශ්නයේ පිළිතුර කෘෂිකර්මයට අදාළ පහසුකම් හඳුනාගෙන ප්‍රමුඛතාවය අනුව ඒවා ඉටු කර දීමට ක්‍රියා කළ හැක.
திருவண்ணாமலை மாவட்டத்தில் இருக்கிற நான் கேட்டது அனுராதபுரம் மாவட்டத்தில் இருக்கிற முறவேவ இல்லை கிராமம் பற்றி
கௌரவ அமைச்சுமா
கௌரவ கதாநாயகத்துமணி ඒ සම්බන්ධව සියලුම වැව් ප්‍රතිසංස්කරණය කරන්න දැන් මේ වෙනකොට ඒ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ඒ ගත්ත තීන්දුව తీරන අමාත්‍යංශයට ලැබුණු විගස ඒවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
Right. Thank you. Thank you. No, he is saying Did you get the point?
පුරෙත් කරනවා කරු. කතානායකතුමනේ අනුරාධපුරෙත් කරනවා.
He is wanting to talk about the Trincomalee district.
Yeah, even Trincomalee
kiya.
ඒකත් ක්‍රියාත්මක කරනවා.
Okay, thank you very much. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා.
කවුද පිළිතුරු ලබා දෙන්නේ කවුද නෙමෙතු ඉදිරියේදී
ගරු
සමනායකතුමා ඉදිරියේදී ලබා දෙනවා කියලා කිව්වා
ගරු කතානායකතුමනි 23-2 යටතේ මේ ප්‍රකාශ ලැබ කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා නාවික හමුදාවේ නාවික සෙබළ අංශයේ නිලධාරීන්ගේ හා නාවිකයන්ගේ උසස් වීම විහිුවේ අඩුපාඩු හේතුවෙන් ඕන් මූණපය ඇති ගැටලුකාරී තත්ත්ව පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ගොඩබිම ක්‍රියාන්විතයක් විධිමත් කිරීමේ අරමුණින් 1984 වසරේදී නාවිකයන් 25 දිනකව පමණ පිරිසකින් ආරම්භ කරන ලද නාවික හමුදාවේ නාවික සෙබළ අංශයේ මේ වන විට නිලධාරීන් හා නාවිකයන් 5000කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වූ අංශයක් බවට පත් වී තිබෙනවා. කෙසේ වුවත් එමාංශයේ වර්ධනය වූ පිරිස් බලයට සාපේක්ෂව ඔවුන්ගේ උසස් වීම වලට අදාළ තනතුරු ස්ථාපිත නොවීම හේතුවෙන් ඔවුන් දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. මේ වන විට නාවික සෙබළාංශයේ පවතින නාවිකයන් 2000ක් සහ නිලධාරීන් 35ක් සිටි 1992 වසරේ ස්ථාපිත කරන ලද උසස් වීම සංඛ්‍යාවමයි. එතකොට හිටියේ 2000යි. දැන්ක වැඩි වී තිබෙනවා. පිරිස් බලයේ සංඛ්‍යාත්මක වර්ධනයට සමානුපාතිකව එමාංශයේ උසස් තනතුරු විහිුවේ පුළුල් නොවීම හේතුවෙන් නාවික සෙබළ අංශයේ නිලධාරීන්ට හා නාවිකයන්ට දිගු කාලයක් එකම තනතුරු වල රැඳී සිටීමටත් උසස් වීම නොලබා විස්රාම ලබා ගැනීමටත් සිදු වී තිබෙනවා. ඒ ඔවුන්ට වඩා සේවා කාලයෙන් සහ ජේෂ්ඨත්වයෙන් අඩු අනෙක් අංශවල නිලධාරීන්ට හා නාවිකයන්ට උසස් වීම ලැබෙමින් තිබියදී වීම තවත් බරපතල කරුණක්. නාවික හමුදාවේ තනතුරු ප්‍රමාණයන් සංසඳා බැලීමේදී නාවික සෙබළ අංශයේ උසස් වීම වලට සිදු වී ඇති අසාධාරණ පිළිමද අදහසක් ලබා ගත හැකියි. නිදසුනක් ලෙස 12,500ක් පමණ වන විධායක අංශ නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් රියල් අද්මිරාල් නිලයන් 17ක් කොමදෝරු නිලයන් 31ක් කපිතාන් නිලයන් 52ක් හා කොමාන්ඩර් නිලයන් 108ක් වෙන් වී තිබෙනවා. කෙසේ වුවද දැන්ට පවතින තත්ත්වය අනුව 5000කට වැඩි නාවික සෙබළ අංශ නිලධාරීන් සහ නාවිකයන් වෙනුවෙන් රියර් අද්මිරාල් නිලයක් වෙන්වී නෑ. ඔවුන් වෙනුවෙන් වෙන්වී තිබෙන කොමදෝරු නිලයන් දෙකක්, කපිතාන් නිලයන් 11ක් සහ කොමාන්ඩ නිලයන් 25ක් පමණයි. මෙම සංඛ්‍යාව ඔවුන්ගේ පිරිස් බලය ප්‍රමාණයට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මේ වන විට එමාන්සේ උපලොතු නිලවරුන්ගෙන් 75ක් පමණ ප්‍රතිශතය ඔවුන්ට හිමි විය යුතු කොමාන්ඩ නිලයන් අහිමි වී සිටින අතර ලුතිනිල් කමාණ්ඩවරුන්ගෙන් 60කට ආසන්න ප්‍රමාණයක ඊළඟ උසස් වීම අහිමිව අසාධාරණ ලක්ව සිටිනවා. නාවික හමුදා රෙගුලාසි අනුව නිලධාරියෙකුට නිලයේ සිටිය හැකි උපරිම සේවා කාලයද උපරිම සේවා දිගුව ලැබිය හැකි කාලයක්ද පවතින නිසා අදාළ උසස් වීම නොලැබීමෙන් ඔවුන්ට වයස අවුරුදු 55 පිරීමට පෙර නාවික හමුදාවේ විශ්‍රාම යාමට සිදු වී තිබෙනවා. සමහර අය ගරු කථානායකතුමනි දැනුත් තියාගෙන ඉන්නේ අවස්ථා දෙක තුන විශ්‍රාම ලබා මේ සේවා දිගු ලබා දීලා අදාළ නිලයක් උසස් නිලයක් ඇතිවි නොවීම හේතු කොටගෙන ඉන්න නිලයේ අවුරුදු 4කට වඩා වැඩි කාලයක් ඉන්න බෑ. ඔවුන් අවුරුදු 45න් 46න් විශ්‍රාමයන්ට සිද්ධ වෙනවා. ඒ නිසා අවුරුදු 5 සේවා දිගු ලබා දෙමින් තමයි දැන් පවතින්නේ. නමුත් ඒ සේවා දිගු සංඛ්‍යාවද ලබා දෙන්න පුළුවන්කම තිබෙන සීමිත ප්‍රමාණයක් පමණයි. ඒ නිසා ඉතා අඩු වයසින් තමන්ගේ නිල උසස් වීම නොලැබී විශාල පිරිසකට නාවික හමුදාව අත්තර යන සිදු වී තිබෙනවා. වර්තමානයේ නාවික සෙබලාංශයේ තත්ත්වය අනුව උසස් වීම විහිුවට රියල් අද්මිරාල් තනතුරු දෙකක් අවම වශයෙන් කොමදොරු නිලයේ 75ක වැඩිවීමක්ද කපිතාන් නිලයේ 50ක වැඩිවීමක්ද ඊට සාපේක්ෂ වශයෙන් කොමාණ්ඩ නිලයේ වැඩිවීමක්ද ඔවුන්ට හිමි වී තිබෙනවා. මෙම අසාධාරණයේ නාවික සෙබලාංශයට මෙන්ම සිවිල් ඉංජිනේරු අංශයටද බලපා තිබෙනවා. එසේම උසස් වීම සම්බන්ධව පමණක් නොව ඔවුන්ගේ විදේශ පුහුණු කටයුතු ආදී ශේත්‍ර සම්බන්ධයෙන්ද ගැටලුකාරී තත්ත්වයන් වාර්තා වෙනවා. එහෙත් මෙම කරුණු සම්බන්ධයෙන් මේ වන විටත් බලධාරීන්ගේ නිසි අවධානයක් නොමැති වීම හේතුවෙන් නාවික සෙබළුන් අතර මහත් පීඩාකාරී හැඟීමක් වර්ධනය වෙමින් පවතිනවා. මේ තත්ත්වය තුළ පහත ගැටලුවට ඇමතිවරයා පිළිතුරු ලබා දෙවියත මා බලාපොරොත්තු වෙනවා. 1. නාවික හමුදාවේ නාවික සෙබළාංශයේ පවතින ගැටලු සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුව විසින් මැදිහත් වීමක් සිදු කරන්නේද? නාවික සෙබලාංශයේ උසස් වීම පටිපාටිය ප්‍රතිහුගත කර පිරිස් බලයට සාපේක්ෂව උසස් වීම වලට අදාළ තනතුරු ප්‍රමාණයක් කඩිනම් ස්ථාපිත කිරීමට කටයුතු කරන්නේද? නාවික සෙබලාංශයේ බඳවා ගැනීම අඩු කිරීමට සහ බටපිරිස් අඩු කිරීමට රජය විසින් තීරණයක් ගෙන තිබේද? එමාංශයේ නිලධාරීන්ගේ නාවිකයන්ගේ විදේශ පුහුණු පාඨමාලා නියමිත පරිදි ලබා දීමට කටයුතු කරන්නේද? නාවික හමුදාවෙත් පොදුවේ ආරක්ෂක අංශවලත් විවිධ අංශවල පවතින ගැටලුකාරී තත්ත්වයන් සොයා බැලීම සඳහා ආණ්ඩු සතු වැඩපිළිවෙළක් තිබේද කියලා දැනගන්න කැමති භූමි ස්තුති ගරු කථානායකතුමනි.
හොඳයි. මිනිස්ටීරියල් ස්ටේට්මන්ට් ගරු මුදල් අමාත්‍යතුමා.
ස්තුති කථානායකතුමනි, මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම මේ කතා කරන්නේ ඊයේ පොදු කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්හෙට්ටි මැතිතුමා පාර්ලිමේන්තු කරපු ප්‍රකාශයක්. ඒකේ අඩංගු වෙලා තියෙනවා පළවෙනි පිටුවේ මේ විමර්ශනය ලක් කළ තියෙනවා පොදු කාරක සභාව. නමුත් ඒකේ කොහෙවත් සඳහන් කළ නැහැ කොයි අවුරුද්දට කියලා. දැන් අද පත්තර සියලු දෙම පෙන්නලා තියෙන නිකන් අපේ පාලන කාලාන්තරයේ වෙලා තියෙන දුර්වලතාවයක් ලෙසයි. ඉතින් මම මේකේ බැලුවා මේ වාර්තාවේ දැන් මෙතන විමර්ශන කරන ලද දිනේ විතරයි තියෙන්නේ මොන අවුරුද්දද කියලා නැහැ. දැන් මම මෙතන සම්පකාර වෙළඳ සංස්ථාව මේක 2012 බලන එකක්. එතකොට ආර්.ඩී. එක 2012-2013. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එක රක්ෂණය 2014. ඉතින් ඒ සම්බන්ධයෙන් බලනකොට මේ 15ම වාර්තා කරලා තිබෙන්නේ පරණ ගිණුම. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ කාලයේ පරිච්ඡේදයේ වුණ දේවල්. ඉතින් මේක ප්‍රථම වශයෙන්ම මම කියන්න කැමති සභාපතිතුමාට මේ සම්බන්ධයෙන් මීටවල පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මොකද ඒ කියන ඒවා එහෙම පාවිච්චි කළ මාධ්‍ය උපුටාගෙන වැරදි නිගමනවලට එනවා. මොකද අපේ කාලේ මේ 15ම අද ලාභ ලබන ආයතනකට පරිවර්තන වෙලා තිබෙනවා. ඒ ජනවාරි මාසයේ 8 වෙනිදා ලබාගත්ත දේ අද 15ම ලාභ ලැබලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපිට කියන්න පුළුවන් මේ වැරදි ප්‍රකාශයක් කරුණාකරලා සභාපතිතුමාට පොදු කාරක සභාවේ සභාපතිතුමාට ඒක නිවැරදි කිරීමක් කරන්න ඕනේ කියලා. ඒ වගේම I draw your attention sir to Sunday Times February 5th headlines which says request to appoint outsider CB deputy governor monetary board examines proposal from finance minister. Now honorable sir, this is a thing that basically has not gone, not taken up. I would like to see as to who basically purged this out to the media. Please, I would appreciate that there is an independent inquiry that goes in and find who was present that day,
because I was informed that there were 5 monetary board representatives, and there was 1 deputy governor and 1 other official that was invited. These are the only 5 that were there when they discussed this. It was not only this, there were other matters that were also discussed, which is not because I am only going on what was told in the papers. So this is not the first time that such information has gone, what has gone on to that particular one. No, no, it is not. So how do you know what letter I have sent? No, I have not said so. They are quoting I have said so. So no, it's not. So on that basis, my secretary to finance ministry, Dr. Samaratunga, is a member ex officio to the Monetary Authority. And he basically specifically says as to how this has come out to the papers is unknown. So I would like to, this parliament which controls financial activities and central bank which has been up for many discussions among the members here, as to how that they can't keep things within themselves, whether right or wrong is not the question, how it got out. Who are the members? So I would appreciate, Speaker, that you immediately initiate. This is not the first time this happened. I told you last time a COPE report, which was asked by me, was presented by JVP member of parliament. So these have...
I'll bring this to the attention of the Honourable Governor.
Yes, and I would appreciate the report given to us at the next parliamentary session.
Honourable Bandar Gunadhan Mettuma.
Thama Karunaveng Obutumangin Illa Sipnua. මේ ශ්‍රී ලංකා මහ බැංකුව රටේ මූල්‍ය ක්ෂේත්‍රයේ පිළිබඳ මුදුන්මල් කඩ වෙන නිසා කරුණාකරලා අපිට දින දෙකක මේ ඇති වෙලා තියෙන අර්බුද හා හුවමාරු වෙන දේ හා ප්‍රවෘත්ති වල පළ වෙන දේ පිළිබඳ නිවැරදි දැනගන්න පුළුවන් දින දෙකක විවාදයක් අපිට දෙන්න කියලා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
Honorable leader of the house, we are to discuss at the party leaders meeting next time.
නෑ එහෙම විවාද අවශ්‍ය නෑ මොකද අපි කෝපු වර්තාව අපි දවසක් විවාද කරුවානේ.
We will discuss that, yeah.
කෝපු වර්තාව දවසක් කතා කරුවා. කෝපු වර්තාව දවසක් කතා කරුවා.
ගරු කතානායකතුනි මම කලිනුත් නැගී සිටියම ඔබතුමා මට කිව්වා මේ කටයුතු ඉවර වෙන අවස්ථාවේදී අවස්ථාව දෙනවයි කියලා. ගරු සභානායකතුමාගෙන් මම දැනගන්න කැමතියි ගරු විදේශ අමාත්‍යතුමා විදේශ වාර්තාකරුවන් මාධ්‍ය සාකච්ඡාවක් තියලා ප්‍රකාශ කරලා තිබෙනවා නව ව්‍යවස්ථාවක් ගෙන එනවා ජනමත විචාරණයකට යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ සහයෝගයේ ජනමත විචාරණයේදී එතුමන්ලට ලැබෙනවා. ඒ නිසා අපි මේ විවස්ථාව අරගෙන ජනමත විචාරණයකට යනවායි කියලා. රජයේ එහෙම ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් තියෙනවද? විදේශ ඇමතුමා මේ විදේශ මාධ්‍යවේදීන්ට කර තිබෙන ප්‍රකාශය දැන් ඩේලි FT පත්‍රයක සඳහන් වෙලා තිබෙනවා ගරු සභානායකතුමනි. මේක සත්‍යද? ඒක රජයේ මතයද
නැත්නම්?
මේ අවස්ථාවේදී රජයේ අරමුණ අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම පළවෙනි එක, ජනමත විචාරණයකට යන එක දෙවෙනි එක. ඒක අපි පිළිගන්නවා. ඒක අපි පිළිගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ඇතුව අපි ජනමත විචාරණයකට යන්න බලාපොරොත්තු වෙන අද ස්ථාවරයේ ඉතරයි.
හොඳයි හොඳයි. So that's the official stand. ඒක තමයි රජයේ ස්ථාවරය කියලා තමයි සඳහන් කරනවා. ඒක විවාදයකට යන්න ඕනේ නැහැ ගරු විමාන විවරයෙන්. මොකද්ද ඔබතුමයි? ඔව් මොකද්ද?
නී? ඔව්. දැන් ඔබතුමන්ලා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් මේ පාර්ලිමේන්තුවේ ඒක සාකච්ඡාවට ගෙනෙන්න ඕන. ඔබතුමන්ලා සාකච්ඡාවට ගන්න තිබිච්ච දින දෙකක් කෙටුම්පත් සාකච්ඡාව ගන්න තිබිච්ච දින දෙකත් කල් දැම්මා. එතකොට දැන් මේ ක්‍රියාවලිය තමුණාන්සලා නතර කරලාද තියෙන්නේ නැත්නම් තවදුරටත් ඉදිරියට යනවද?
නතර කරලා නැහැ. සමහර පක්ෂ එයාගේ යෝජනා ඉදිරිපත් කළා නැහැ. තාම ව්‍යවස්ථාවේ එකවගන්තියක්වත් හදලා නැහැ ගරු කතානායකතුමනි. අපි පක්ෂවලට කියලා තියෙනවා යෝජනා දෙන්න කියලා. සමහර පක්ෂ දීලා තියෙනවා, සමහර පක්ෂ දීලා නැහැ. ඒ සියලු යෝජනා ආවම ඒ සියලු යෝජනා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව ඇතුලේ මාධ්‍ය ඉදිරියේ අපි ව්‍යවස්ථාවක් හදනවා. අපි හැංගි හොරා හදන්නේ.
අනිත්
එක මම එතුමාට මතක් කරන්න කැමති, මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ඉස්සෙල්ලාම කිව්වේ 13 ප්‍රමාණවත් නැහැ කියලා.
මේක විවාදයක් කරගන්න බෑ. උදැන් ඔබතුමා ස්ථාවරයේ කිව්වා
මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි ඉස්සෙල්ලාම
හොඳයි. you have given the statement
13 වැඩියෙන් දෙන්න ඕන කියලා යුද්ධයට.
අපි මෙතනින් නවත්තමු. විවාද වෙනවත් මත last time මට මේක විවාදයක් කරන්න මට ඉඩ දෙන්න බෑ. මොකද්ද
ඔබතුමාගේ අනුකම්පාව යටතේ මට විනාඩියක්
දෙන්න. අනුකම්පාව අවකාශ වෙන්නේ නැහැ. මම ඔබතුමාට ඒක
ගරු කතානායකතුමනි
අයිතියක් තියෙනවා නම් මම දෙනවා. මම
ගරු කතානායකතුමනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 13+ කිව්වේ ෆෙඩරල් ව්‍යවස්ථාවකට නෙවෙයි, අවශ්‍ය නම් පාර්ලිමේන්තුවත් පළාත් සභාවත් අතර
හරි හරි
මණ්ඩලයක් හදන්න, තමුන්නාන්සල යන්න හදන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවකට.
මම පැහැදිලි කරන්නේ
තමුන්නාන්සල බෙදුම්වාදීන්ට ඕන කරන න්‍යාය පත්‍රය ගේන්න හදන්නේ.
ගරු සභානායකතුමා
ඔව් අපේ විසඳුම ධාතුගිරි ව්‍යවස්ථා සංශෝධනය පතරම් කරගෙන
තමයි. හොඳයි 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 බොහොම ස්තුතියි.
ඊයාට මොනවත් නැහැ.
යෝජනා පිළිබඳ දැනුම් දීම ගරු සභානායකතුමා.
අයිබු අයිටම් 1
සභා 1 2
අයි
2 පාර්ලිමේන්තුවේ සහ වර ප්‍රසාද සම්බන්ධයෙන්
අයි
ඒවාගේ මද දවල් දිවා භෝජනය සඳහා පැයිභාගයක් අප පිතියාගන්න තුන්ක් දැන්ටම පෙලා පවවෙලා
තියෙන්නේ
හොඳයි. ඊළඟට ගරු මන්තිවුණ අද උදේ මගේ අවධානට යොමු කලා ඒ න්‍යායපත්තිය අනුමත කිරීමට නොහැකු කරුණු තුනක් සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කළා. ඊට පස්සේ මම නීත්‍යානුකූල පක්ෂ ණයෙන්ගේ රැස්වීමක් තිබුණා. මම පළමුවෙන්ම කනගාටු ප්‍රකාශ කළා මේ කාර්ය යම්කිසි අතපසුවීමක් නිසා සිදු වූ දෙයක් මිස හිතාමතා කරපු දෙයක් නොවන බව. ඒ වගේම මේ මුදල් පනතක් නෙමෙයි, මේක මුදල් පිළිබඳ නියෝගයක්. ඒ වගේම මෙවැනි අවස්ථා මීට ඉහෙදී සිදුවේ වල මෙවැනි බහෝදා මේක ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ සියල්ලන වඩා මම ස්ථාවර නියෝගවල නියෝග 21 පූර්ණ පැහැදිලි කිරීමක් තියෙනවා මම කියවන්නම්. පාර්ලිමේන්තුවේ තුල පාර්ලිමේන්තුව කල් තබන විට වැඩ කටයුතු අවසන් නොකරන ලද්දට නියමිත සියලු කටයුතු ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් නොකර ඊළඟ රැස්වීම දිනට කල් දැමිය යුතුය. තවද මන්ත්‍රීවගේ නමින් නැති යෝජනා පිළිබඳ දැනුම් දීම සම්බන්ධයෙන් එම මත්ත්‍රීන්ගෙන් නිශ්චය වශයෙන් යම් ප්‍රතිඵලයක් ලැබී නැතොත් වැඩ කටයුතු අවසන් නොකළ යෝජනා පිළිබඳ සියලුම දැනුම් දීම් ඇමතිවරයෝගේ හෝ නියෝජ්‍ය ඇමතිවරයෝගේ හෝ නමින් තිබේ නම් ඊළඟ රැස්වීමට දිනද දිනටද පෞද්ගලික මන්ත්‍රීවගේ නමින් තිබේ නම් රැස්වීම නියමිත ඇති ඊළඟ මාසයේ ප්‍රථම සිකුරාදා දිනටද ගෙන යා යුතුය. ඒ අනුව මේ අනුව දැන් ඊයේ මේ ගැන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළා. යම් කුස අතපසු වීමක් නිසා එය අවසන් කරන්න බැරි වෙන නිසා මම තීරණය කළාද මේක සභාව ඉදිරිපත් කරන්න. ඒ අනුව මම යෝජනා කරනවා ඊයේ දින ණයපත්‍ය අනුමත කිරීම පිණිස අතුලත් තිබුව අයිතම අංක 2-3 සහ 4 විෂයන් සම්මත කිරීමට නොහැකි වූ බැවින් විවාදයේ කල්තමන ලද ප්‍රශ්න වශයෙන් අද දිනට නියමිත ණයපත්‍රයේ අයිතම 1-2 සහ 3 විෂයන් ලෙස අතුලත් තිබෙන අතර අද දිනට නියමිත ප්‍රධාන කටයුතු ආරම්භකින් පෙර ඒවා පාර්ලිමේන්තුව විසින් සම්මත කළ යුතු හැකි බව දන්වනු කැමැත්තෙමි. මීට අනුකූලව විෂයාංක 1 සභාවේකද විෂයාංක 2
ආයේ
පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ මම තීරණේ දීලා තියෙක විවාද කරන්න අමාරුයි. අපි සාකච්ඡා කළා.
ඒ කරුණ නෙමෙයි සර්.
නම අවස්ථාවක් දෙන්නව.
ඒ කරුණ නෙමෙයි. මේ ගැසට් නිවේදනයේ සර් 2016 නොවැම්බර් 16 වෙනිදා නිකුත් කරපු ගැසට් නිවේදනය තමයි අනුමත කරන්න යන්නේ. ඒ ගැසට් නිවේදනයේ ගරු මුදල් අමාත්‍යතුමා අත්සන් කරලා තිබෙනවා 2016 නොවැම්බර් 16 වෙනිදා. ඒක රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරලා තියෙනවා. මුද්‍රණය කරපු එකට උඩින් මේ අලෝල තියෙනවා කොලයක්. මේ තියෙන්නේ අලෝපු කොලය. ඒකේ තියෙන්නේ අර ටික වහලා අලුතෙන් අලෝපු එකක්. එතකොට මේ අලෝල තියෙන කොලේ තියෙන එක රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කරපු එක නෙවෙයි. ඒ කියන්නේ මෙතුමා අත්සන් කරපු ගැසට් නිවේදනයේ නෙමෙයි මේ අපි අනුමත කරන්න යන්නේ.
මේක ඊයේ විවාදයට භාජනය කළා.
මේ මෙතන අලෝලනේ සර්. මේ කොලියම් මේ වෙන නිවාද මේ කොලිය
මේක මේ අලුත් දෙයක්. මේක දැන් අලුත් දෙයක්. මේක ඔබතුමා ආද ඉදිරිපත් කළේ නැහැ. ඔව් ගරු සභානායකතුමා.
මේ දෙක බලන්නකෝ සර්. ඊයේ
ගරු සභානායකතුමා.
ඔබතුමා ඕ සියල්ල පැහැදිලි කරුවා.
ඔව්.
ඊයේ මුදල් ඔබතුමායි තුබයි කතා බහ සියල්ල පැහැදිලි කරුවා.
ඊයේ මේකයි විවාදයක් වුණා.
නෑ නෑ එහෙම ගන්නෑ. සර් කයිලි පොඩි ටෝක්.
රයිට් ඕකේ. මුදල් ඔබතුමායි ගැන පැහැදිලි කිරීමක් තියෙනවා. තව ඔබතුමා පැහැදිලි කරලා දීයේ. මම ව්‍යස්ථානුකූලව ස්ථාවර නියෝග අනුව මම ඒක යෝජනා කරනවා මේ අවස්ථාවේදී. විෂයාංක 1 සභාවෙන්ගද, අංක 2 සභාවෙන්ගද, 3 අංක 3 සභාවෙන්ගද. නැති මේ අපි කතා කළා, මේක අද සාකච්ඡා කළා, පක්ෂ ණයෙන්ගේ රැස්වීමේ සාකච්ඡා කළා. ඊයේ මේක කතා කරන්න ඕන පදන් අවස්ථාව තියෙනවා. මේ අලුත් දේවල් තමුන්නාන්සේලා අරන් ඉන්නේ. මේ අලුත් දේවල් ඊයේ දවස තුල මේ කතා කරන්න තිබුණා. නෝ මේක රජයේ ගැසට් නිවේදනයක් වශයෙන් අපි පිළිගන්නවා. නෑ මේක රජයේ මම ආණ්ඩුවේ ගැසට් නිවේදනය ඒක නීත්‍යානුකූල ගැසට් නේද මම අපු කරන්න අපි ආගේ පිළිතුරු ලබා දෙන්නම්. මේක හොර ගැසට් එකක් නෙමෙයි. එම සෑහීමටපත් වෙලා තියෙනවා. ඒක නිසා මේක අනුමත කරනවා. හොඳයි අපි ප්‍රධාන වැඩකරු සඳයන් අපි ගාමන් ප්‍රින්ටර්ට මං කැඳවලා මේක ගැන මං ඒක තාමත් සාතිකය ලබා ගන්න. ගරු එස්බිසනාගේ මැතිතුමා, නොරි බිසනාගේ මැතිතුමා,
ගරු කතානායක ගරු කතානායකතුමනි ගරු ගරු කතානායකතුමනි මේ 2013 අංක 1 දරන දිවිනැගුම පනතේ දිවිනැගුම කියන වචනය වෙනුවට සමෘද්ධි වචනය ඇතුළත් කිරීමට ඉදිරිපත් කරලා තියෙන පනත් කැටුම් පතක් මේ පිළිබඳව මම විනාඩි මේ පිළිබඳ මම විනාඩි 5ක් මුලින් කතා කරලා කතානායකතුමනේ අවසානයේ මට දීලා තියෙන විනාඩි 10න් විනාඩි 5ක් පාවිච්චි කරලා ඒ මතුවෙන ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. කරු කතානායකතුමනි අපි මේ දිවිනැගුම පනත ගෙනාවේ සමෘද්ධි සංවර්ධන අධිකාරී පනත ඒ වගේම උඩරට සංවර්ධන අධිකාරී පනත හා දක්ෂිණ සංවර්ධන අධිකාරී පනත යටතේ පිහිටෝපු සමෘද්ධි සංවර්ධන අධිකාරිය ඒ වගේම උඩරට සංවර්ධන අධිකාරිය හා දක්ෂිණ සංවර්ධන අධිකාරිය දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව හැටියට දෙපාර්තමේන්තුගත කරන්න තමයි මේ දිවිනැගුම පනත 2013 අංක 1 හැටියට ඒ පසුගිය රජයේ විසින් ඉදිරිපත් කරේ. ගරු කතානායකතුමනි මේ වැඩපිළිවෙලට එකතු වූ ප්‍රධානම ආයතනය වන සමෘද්ධි සංවර්ධන අධිකාරිය යටතේ පටන්ගත් සමෘද්ධි වැඩපිළිවෙල අපි 1994 දී ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග අගමැතිනිය ඊට පස්සේ ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් පිහිටු රජයේ යටතේ මේ වැඩපිළිවෙල අධිකාරිය යටතේ පටන්ගත් සමෘද්ධි සංවර්ධන වැඩපිළිවෙල ආරම්භ කළේ මේ රටේ වෙනකොට අඩු ආදායම් ලාභී ජනතාව විශාල පීඩනයක හිටීමෙන් මේ ජනතාව ගලව ගන්න. ගරු කතානායකතුමනි 1994 වෙනකොට 1996 පටන්ගත්ත මේ රටේ රට පුරා මතුවලා තිබ්බ භීෂණකාරී තත්ත්වය උතුරේ හා දකුණේ පදනම් කරගෙන අප රටේ දුපත්කම ඉතා විශාල ලෙස වැඩි වෙලා තිබ්බා. මුළු ජනගහනයෙන් 28.8% දුප්පත්කමේ රේඛාවෙන් පහළ ජීවත් වුණා. ඒ වෙලාවේ ඇත්තටම දුප්පත්කමේ රේඛාව අපි යන්නේ රුපියල් 1200ට. ඒ වගේම ලදරු මරණ, මාතෘ මරණ, මන්ද පෝෂණය ගරු කතානායකතුමනි 33-37 දක්වා ඉහළ නැගලා තිබ්බා. උද්දමනය 18-19% විතර වෙලා තිබ්බා. ඒ වගේම විරකියාව 14% දක්වා වැඩි වෙලා තිබ්බා. මේ කාලේ තමයි මේ සමෘද්ධි වැඩපිළිවෙල අපි හැදුවේ. මේ සමෘද්ධි කියන වචනය අපි ගත්තේ සිංහල භාෂාවටත් ඒ වගේම දමිළ භාෂාවටත් ඒ වගේම සංස්කෘතික භාෂාවටත් හින්දි භාෂාවටත් ගැළපෙන වචනයක් හැටියට තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා මේ වචනය අපට දුන්නේ. ඉතින් මේ වැඩපිළිවෙල යටතේ ඇත්තටම අපි පටන් ගත්ත දුගී දුප්පත්කම නැති කිරීමේ ව්‍යාපාරයේදී අපිට ලංකාවේ තිබ්බ ආදර්ශය තමයි ඒ වෙලාවේ දිවංගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහත්මයා පටන් අරන් තිබුණු ජනසභ්‍ය වැඩපිළිවෙල. ඒ වගේම මේ අල්ලපු රටේ ඉන්දියාවේ වෙනකොට විශේෂයෙන්ම කේරළ ප්‍රාන්තය පදනම් කරගෙන සේවා කියලා වැඩසටහනක් ගියා. අපි මේක පිළිබඳව හුඟක් ගැඹුරින් අධ්‍යයනය කරා. ඒ වගේම මේ වෙනකොට මහාචාර්ය යූනුස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බංග්ලාදේශයේ ග්‍රාමීණ වැඩපිළිවෙල ඉතාම ශක්තිමත් මට්ටමකට ඇවිල්ලා තිබ්බා. මහාචාර්ය යූනුස් මැතිතුමාට නොබෙල් ත්‍යාගයක් ලැබුණා. අපි යූනිස් මහාචාර්යතුමා එක්කත් ඒ ව්‍යාපාරය එක්කත් අපි බොහොම ගැඹුරින් මේ පිළිබඳව සාකච්ඡා කරමින් ඒ පිළිබඳ තොරතුරු එකතු කරගත්තා. ඒ වගේම මහාචාර්ය පාක් දකුණු කොරියාවේ ආරම්භ කරලා තිබ්බ සැමියල් ඩොන් ව්‍යාපාරය හරහා දුගී දුප්පත්කම නැති කිරීමේ දැවැන්ත ව්‍යාපාරයක් දකුණු කොරියාවේ දියත් වෙලා තිබ්බා. අපි මේ වැඩපිළිවෙල පිළිබඳවත් අපි අධ්‍යයනය කරා. ඒ වගේම 1975 බලයට පත්වෙච්ච චීන ධනාපති ඩෙන් ෂියාවපින් ඒ රටේ තිබ්බ මහජන කොමියුන ගම්වල තිබ්බ ඒවා මහජන සංවර්ධන සභා හැටියට වෙනස් කරමින් අරගෙන ගිය ඒ දුප්පත්කමට පිළියම් මං හැටියට වැඩ කරපු ඒ වැඩසටහන පිළිබඳවත් අපි අපේ අවධානය යොමු කරා. ඒ වගේම ඊශ්‍රායලයේ ආරම්භ කරලා තිබ්බ කිබුත්සු ව්‍යාපාරය පිළිබඳවත් අපි අවධානය යොමු කරලා තමයි මේ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ කරේ. මේ ව්‍යාපාරය යටතේ අපි සහනාධාර ඒ වෙලාවේ අපි 121කට සහනාධාර දුන්නා. ඒ වෙලාවේ රටේ ජනගහනය පවුල් ගාන හැටියට ගත්තොත් 149යි 21කට දුන්නා. හැබැයි ඒ 21කට දෙන ගමන්ම මේ ව්‍යාපාරයේ මූලික අදහස තිබුණේ මේ සහනාධාරය මේ දුප්පත්කමට පිරිමහන්න, එහෙම නැත්නම් විරකියාවට උත්තරයක් හොයන්න.
අර ඇමතුමාට මිනිත්තුවක් තියෙනවා ඔබතුමාට.
අපයන්
මිනිත්තුවක් මිනිත්තු පානේ ගන්න භාගයෙන් ගන්න.
ඔව්. ඒ වගේම මේ රටේ මේ මේ මන්ද පෝෂණයට, ඒ වගේම ලදරු මරණ, මාතෘ මරණ මේ වගේ දේවල් වලට උත්තරයක් නෙවෙයි කියන කාරණේ පදනම් කරගෙන අපි සමෘද්ධි බැංකු සමිති ව්‍යාපාරයත්, සමෘද්ධි සමාජ ආරක්ෂණ ව්‍යාපාරයත්, සමෘද්ධි නිවාස සංවර්ධන ව්‍යාපාරයත් මේ වගේ වැඩසටහන් ගණනාවක් මේක ඇතුලේ අපි ආරම්භ කරා. ඒ අනුව අද වෙනකොට මේ ලංකාවේ සමෘද්ධි බැංකු සමිති 1074ක් තියෙනවා. මේ සමිති එකතු කරලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස නැට්ටමෙන් පටන් ගත්ත බැංකු මහා සංගම් 332ක් තියෙනවා. මේ අටතේ
ගරු ඇමතුමා කාල සීමාව අවසන් වෙනවා.
මම ඉවර කරන්න එක. ඒ අනුව සමාජ ආරක්ෂණ අරමුදලත් සමෘද්ධි සංවර්ධන අරමුදලත් යටතේ අද අපි ඉතාම අඩු ආදායම්ලාභී ව්‍යවසායකයන්ට අවශ්‍ය මූලික සුද්‍ර ප්‍රාග්ධනය සැපීමේ වැඩපිළිවෙල පහුගිය කාලේ අඩපණ වෙලා තිබ්බා. ඒක නැවත පණ ගන්නමින් මේක ක්‍රියාත්මක කිරීමට තමයි අපි උත්සාහ ගන්නෙ. බොහොම ස්තුතියි.
ඔබතුමාට විනාඩි 5ක් ඉතුරු වෙන දින අවසාන කතා කරන්න මම හිතන්නේ. බොහොම ස්තුතියි. ඊළඟට ගරු ඔනබල් මිසෙස් ශාන්ති ශ්‍රීස්කන්ද රාජ මන්ත්‍රීතුමිය, ඊට ප්‍රථමයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමා මූලාසෙන්ට පැමිණුණු ඇත.
ශාන්ති,
நன்றி பிரதி சபாநாயகர் அவர்களே. இன்று இந்த சமத்தி தொடர்பான விவாதத்திலே என்னையும் உரையாற்றுவதற்கு சந்தர்ப்பம் தந்தமைக்கு முதலில் நன்றியை தெரிவித்து கொண்டு, இந்த சமர்த்தி திட்டமானது வறுமையை ஒழிக்கின்ற நோக்கத்திலே பல்வேறு விதமான திட்டங்களை மையமாக கொண்டு ஆரம்பித்து செயற்படுத்தப்பட்டு வருவது மிகவும் ஒரு சிறந்த திட்டமாக காணப்படுகின்றது. ஆனாலும் இந்த சமர்த்தி திட்டம் வடக்கு கிழக்கில் வாழ்கின்ற மக்களை முன்னுரிமைப்படுத்தி கவனம் செலுத்த வேண்டும் என்ற எனது முதலாவது கருத்தினை இங்கு முன்வைக்கின்றேன். இந்த வடக்கு கிழக்கானது 30 வருடகால யுத்தத்திலே அங்கு வறுமையை போக்குவதற்கென்று விசேடமான திட்டங்கள் வகுக்கப்படவில்லை. அந்த யுத்த காலத்திலே பொருளாதார தடை விதிக்கப்பட்டது. அங்கு மக்களுக்கு வறுமையை போக்குவதற்குரிய உணவுப் பொதிகள் அனுப்பப்பட்டதற்கு பதிலாக அந்த காலகட்டத்திலே அங்கு குண்டுகள், ஷெல்கள் தான் அனுப்பப்பட்டது. அது மட்டுமல்ல, அந்த பொருளாதார தடை காரணமாக ஏனையின் வீதி பூட்டப்பட்டு அத்தியாவசிய உணவுப் பொருள்களுக்கு கூட அங்கு தடை விதிக்கப்பட்டது. ஆனால் இந்த யுத்தம் முடிவடைந்து 8 வருடங்கள் பூர்த்தி செய்கின்ற நிலையிலும் 60,000 மேற்பட்ட மக்கள் சமுத்தி நிவாரணம் பெறுவதற்கு தகுதியாக இருந்தும் அவர்களுக்கு அந்த நிவாரணங்களை வழங்குவதற்கு விசேட நிதிகள் ஒதுக்கீடு செய்யப்படவில்லை. ஆனால் ஒரே தடவையில் இவ்வளவு பெருந்தொகையானவர்களுக்கு அந்த நிவாரணத்தை வழங்கக்கூடிய வசதி வாய்ப்பு இல்லாதிருந்தாலும் இந்த யுத்தத்திலே மிகவும் பாதிப்படைந்த, குறிப்பாக புனர்வாழ்வு பெற்ற முன்னாள் போராளிகள் இன்று சமூகத்தோடு இணைக்கப்பட்டிருக்கின்றார்கள். அவர்கள் ஒரு சுய தொழில் இல்லாமல், அவர்களுடைய ஆரம்ப அடிப்படை வருமானமே இல்லாமல் நீண்ட காலமாக இந்த சமுத்தி நிவாரணம் பெறாது அவர்கள் தொடர்ந்து பாதிக்கப்பட்டு கொண்டிருக்கின்றார்கள். இதேபோல் இந்த யுத்தத்திலே நேரடியாக பாதிக்கப்பட்ட, கணவரை இழந்த விதவைகள், கணவரை தொலைத்த பெண்கள், நீண்ட காலமாக தடுப்பு முகாம்களிலே அடைபட்டிருப்பதனால் பொருளாதார வருமானத்திற்காக மிகவும் துன்பப்படுகின்ற குடும்பங்கள், மாற்று வலுவுள்ளோர்கள் என விசேடமாக அடையாளம் காணப்பட்டவர்களையாவது முன்னுரிமைப்படுத்தி இந்த சமுத்தி நிவாரணங்களை வழங்குவதற்கு ஆவண செய்ய வேண்டும் என்று கௌரவ அமைச்சர் அவர்களை மிகவும் தயவாக நான் கேட்டுக்கொள்கின்றேன். அது மட்டுமல்ல, செழிப்பான இல்லம் என்ற திட்டத்தின் அடிப்படையில் இதற்கு முன்னிருந்த அரசு ரூபாய் 2500 ரூபாவை ஒரு பயனாளிக்கு அவருடைய வங்கி கணக்கில் வைப்பிலிட்டது. ஆனால் இந்த பணத்தை திரும்ப செலுத்துமாறு இந்த பயனாளிகளிடம் இப்பொழுது வற்புறுத்தப்படுகின்றது. அடிமட்ட வாழ்வாதாரத்தின் அடிமட்டத்திலிருந்து மீண்டலாத எமது மக்கள் தங்களுக்கு தரப்பட்ட அந்த அபிவிருத்திக்கென தரப்பட்ட பணத்தை மீள செலுத்துவதில் மிகவும் கஷ்டங்களை உள்வாங்குகின்றார்கள். ஆகவே அதனையும் கருத்தில் கொண்டு இந்த பணம் மீள பெறப்படாத ஒரு நிலையை உருவாக்க வேண்டும் என்பதனையும் கேட்டுக்கொள்கின்றேன். இது மட்டுமல்ல, வாழ்வாதாரத்தை அடிப்படையாக கொண்டு அவர்களது வாழ்வாதார விருத்திக்காக பல உதவி திட்டங்கள் சமத்தி திட்டத்தின் கீழ் வழங்கப்படுகின்றது. ஆனால் அந்த வாழ்வாதாரத்துக்காக அவர்களால் உற்பத்தி செய்யப்படும் பொருள்களை சந்தைப்படுத்துவதற்கு அங்கு ஒரு சரியான பொறிமுறை வகுக்கப்படவில்லை. இதனால் இந்த மக்கள் உள்ளூர் உற்பத்திகளில் ஆர்வம் காட்டாத ஒரு நிலையையும், தம்மால் உற்பத்தி செய்யப்படுகின்ற பொருள்களை சரியான முறையில் சந்தைப்படுத்தக்கூடிய ஒரு வசதி இல்லாத ஒரு நிலையும் அங்கு காணப்படுகின்றது. இதை மாற்றி இந்த சமுத்தி திட்டத்தின் கீழ் உற்பத்தி செய்யப்படுகின்ற அந்த மூலப்பொருள்களை முடிவுப் பொருளாக ஆக்கக்கூடிய சிறு கைத்தொழிற்சாலைகளை அங்கே ஆரம்பிக்கின்ற பொழுதுதான் அந்த மக்களுக்கு ஒரு நிரந்தரமான வருமானத்தை ஏற்படுத்தி அவர்களுடைய வாழ்வாதாரத்தை முன்னேற்றம் அடைய செய்ய முடியும். இதை விடுத்து அந்த உற்பத்தி பொருட்களை சந்தைப்படுத்தக்கூடிய ஒரு வாய்ப்பை ஏற்படுத்தி கொடுக்காமையினால் எமது மக்கள் தொடர்ந்து வறுமை நிலையிலேயே காணப்படுகின்ற ஒரு நிலை காணப்படுகின்றது. ஆகவே அந்த மூலப்பொருள்களை முடிவுப் பொருள்கள் ஆக்கக்கூடிய கைத்தொழில் சார் உற்பத்தி துறைகளையும் அங்கு மேம்படுத்த வேண்டும் என்று நான் இந்நேரத்திலே எனது ஒரு கோரிக்கையை முன்வைக்கின்றேன். இதன் மேலாக இந்த வறுமை நிலையை போக்கக்கூடிய வகையிலே இந்த சமுத்தி திட்டமானது பல்வேறு விதமான பெண்களுக்கான உதவி திட்டங்கள், பிள்ளைகளது கல்விக்கான உதவி திட்டங்களை வழங்கி வந்தாலும் இந்த யுத்தத்திலே பாதிக்கப்பட்ட மக்களை நேரடியாக உள்வாங்கக்கூடிய அவசரமாக அதற்கான நிதிகளை இந்த வடக்கு கிழக்குக்கு விசேடமாக ஒதுக்கீடு செய்ய வேண்டும் என்று கௌரவ அமைச்சர் அவர்களை நான் இந்நேரத்தில் கேட்டுக்கொள்கின்றேன். இதனை விட இந்த சமுத்தி அபிவிருத்தி அலுவலர்களாக நியமி வைக்கப்பட்டவர்களின் பற்றாக்குறை காரணமாக ஒரு அலுவலர் 3க்கு மேற்பட்ட கிராம அலுவலர் பிரிவுகளில் தங்களுடைய வேலைகளை கடமைகளை ஆற்ற வேண்டி இருக்கின்றது. ஆனால் இவர்களுக்கான 18 கொடுப்பனவோ அல்லது போக்குவரத்து கொடுப்பனவோ அல்லது விடுமுறை கொடுப்பனவுகளோ வழங்கப்படுவதற்கு எதுவித நடவடிக்கைகளும் இதுவரை எடுக்கப்படவில்லை. இதனால் இந்த அலுவலர்கள் பல தங்களுடைய சேவைகளை ஆற்றுவதற்கு சுமைகளை சுமக்கின்றார்கள். ஆனால் அதற்குரிய ஊதியங்களை பெற்றுக்கொள்ளாத நிலை தொடர்ந்து காணப்படுகின்றது. இதெல்லாம் மேலாக இந்த சமுத்தி அலுவலர்கள் உள்வாங்கப்படுகின்ற பொழுது அந்த நேரத்திலே அரசியல் காரணங்களை மையமாக கொண்டு தகுதியற்றவர்கள் உள்வாங்கப்பட்டமை இங்கு விசேடமாக குறிப்பிட வேண்டிய ஒரு நிலையாக காணப்படுகின்றது. இது தொடர்பாக எங்களுடைய வன்னி பாராளுமன்ற உறுப்பினர் கௌரவ சார்ல்ஸ் நிர்மலநாதன் தொடர்ந்து இங்கே கேள்வி எழுப்பி வருவது தங்களுக்கு தெரிந்த ஒரு விடயமாகும். அதனையும் நான் இதில் சுட்டிக்காட்டி இந்த தகுதியற்ற அடிப்படை கல்வி தராதரம் அற்றவர்கள் கூட சமுத்தி அபிவிருத்தி உத்தியோகத்தர்களாக நியமிக்கப்பட்டிருக்கின்றார்கள். இதில் கவனம் செலுத்தி இந்த உத்தியோகத்தர்கள் தொடர்பான உண்மையான நிலை கண்டறியப்பட்டு அவர்கள் தகுதியானவர்களா இல்லையா என்பதை அறிந்து அதற்கேற்ற வகையில் அவர்களுக்கு அந்த வேலை தொடர்பான நிலைப்பாட்டை ஏற்படுத்தி கொடுக்க வேண்டும் என்ற ஒரு நிலையையும் நான் இங்கு முன்வைக்க விரும்புகின்றேன். இதற்கு மேலாக இந்த வடக்கு கிழக்கிலே வாழ்கின்ற மாற்று வலு உள்ளோர்களுக்கென்று விசேடமாக வழங்கப்பட்ட வீட்டு திட்டம், சமூக சேவை திணைக்களத்தினாலே வழங்கப்பட்ட வீட்டு திட்டம் தற்பொழுது சமுத்தி சமத்தி திணைக்களத்தின் கீழ் ஒதுக்கீடு செய்யப்பட்டிருக்கின்றது. இந்த வீட்டு திட்டத்தை அவர்களுக்கு வழங்குவதற்கும் விசேட கவனம் செலுத்த வேண்டும் என்று கேட்டு எனது உரையை நிறைவு செய்கின்றேன். நன்றி.
ස්තුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා ඉතාමත්ම කෙටියෙන්
වැඩි හතරක් වගේ කෙටි කාලයක් වුණාත්
එසේ මම මෙම දිවි නැගුම සංශෝධනය පිළිබඳව මේ ඉදිරිපත් කළ තිබෙන සංශෝධනයේ තිබෙන්නේ නම වෙනස් කිරීමට පමණයි දිවි නැගුම වෙනුවට සමෘද්ධි දෙපාර්තමේන්තු ආදි වශයෙන් මට ඒ පිළිබඳව කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් දිවි නැගුම පිළිබඳව මූලික කාරණා කීපයක් මම මතු කරන්නට කැමැති දිවි නැගුම පනත් කෙටුම්පත මුලින්ම ඉදිරිපත් කරපු අවස්ථාවේදී මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව නඩු විභාගයේදී කියා සිටියා ඉතාමත්ම පැහැදිලි ලෙස පළාත් සභාවලට වෙන් කරන ලද කියන්නේ බෙදා හරින ලද විෂයන් ගණනාවක් පිළිබඳව මේ පනතේ විධි විධාන තිබෙනවායි කියලා. ඉන්පසු එම පළාත් සභාවලට නැවත යොමු කරලා පනත 3-2 සම්මත කෙරුවා. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මේ පළාත් සභා විෂයන් ගණනාවක් මධ්‍යම ආණ්ඩුවට පවරාගත් පනතක්. එම නිසා එම බලය බෙදා හැරීම පිළිබඳව අපි උනන්දුවක් දක්වන කාලයක විශේෂයෙන්ම ජනමාර්ගික ගැටලුව පිළිබඳව සාකච්ඡා වෙන කාලයක මම හිතන්නේ අපි කල්පනා කළ බැලිය යුතුයි ඒ පළාත් සභා විෂයන් මධ්‍යම ආණ්ඩුව ආයත් විෂයන් පිළිබඳව මේ දෙපාර්තමේන්තු තිබෙන බලතල වෙනම කතන්දරයක්. නමුත් පළාත් සභා විෂයන් ආපසු මේ පනතේ ක්ෂේත්‍රයෙන් මුදවා හැරලා ඒ විෂයන් ආපහු පළාත් සභාවලට දිය යුතුයි. මොනවාද මේ බල ගණනාවක් තිබෙනවා එම ශ්‍රේෂ්ඨාධික නඩු තීන්දුවේ තිබෙනවා. 13 සංශෝධනයේ ප්‍රොවින්ෂල් කවුන්සිල් ලිස්ට් එකේ අයිටම් 2 ප්ලෑනින් ඉම්ප්ලිමෙන්ටේෂන් ඔෆ් ප්‍රොවින්ෂල් ඉකොනොමික් ප්ලෑන්ස් රූරල් ඩිවලප්මන් ග්‍රාම සංවර්ධනය පිළිබඳ පවා පළාත් සභාවල බලතල දිවි නැගුම පනතෙන් මධ්‍යම රජය වෙත පවරා ගනු ලැබුවා. අයිටම් 16 16 අයිටමය ෆුඩ් සප්ලයි කෑම් ආහාර බෙදා හැරීම ෆුඩ් සප්ලයි ඇන් ඩිස්ට්‍රිබියුෂන් විදින් ද ප්‍රොවින්ස්. අයිටම් 5.3 කන්ස්ට්‍රක්ෂන් ඇක්ටිවිටි ඉන් රෙස්පෙක්ට් ඔෆ් එනි සබ්ජෙක්ට් පළාත් සභා ලැයිස්තුව පිළිබඳව ගොඩනැගිදි ඉදිරි කිරීම ආදිය පිළිබඳව. අයිටම් 6 පළාත් සභා ලැයිස්තුවේ පාරවල් පාලම් එවගේම පාරු පාලම් ෆෙරිස් විදින් ද ප්‍රොවින්ස් මේවා සියල්ලම පිළිබඳ බලතල මධ්‍යම රජයට ගනු ලැබුවා. රීහැබිලිටේෂන් ඔෆ් ඩෙස්ටියුට් පර්සන්ස් ඇන් ෆැමිලිස් රීහැබිලිටේෂන් ඔෆ් ඇන් වෙල්ෆෙයර් ඔෆ් ෆිසිකලි මෙන්ටලි ඇන් සෝෂලි හැන්ඩිකප් පර්සන්ස් රිලීෆ් ඔෆ් ඩිසේබල් ඇන් අන්එම්ප්ලෝයබල් මාකට් ෆෙයර්ස් මේ ආදිය පිළිබඳව මේ අනුව කරු නියෝජ්‍ය කතානායකතුමින් අපිට පේනවා දිවි නැගුම පනත යටින් මගින් කෙරුවේ පළාත් සභා දුර්වල කිරීමක් පළාත් සභාවල බලතල පවරා ගැනීමක් 3-2 බලය පාවිච්චි කරලා අතවසේ ඒ ආණ්ඩුවට ඒක කරපු ආණ්ඩුවට 3-2 බලයක් තිබුණේ නැහැ මුලදී ඒ 3-2 ඉතුරු 3-2 ලබා ගත්තේ මන්ත්‍රීවරු ගණනාවකට දෑත සක්ෂිමත් කරන්න ආරාධනය කළ අනිත් පැත්තට ලබාගත් 3-2 පාවිච්චි කරලා පළාත් සභාව දුර්වල කෙරුවා. ඒ නිසා අද අපිට යුතුයකමක් තියෙනවා මේ පිළිබඳව නැවත බලන්නට විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අනුව ගැන අපි කල්පනා කරන කාලයක. ඒ නිසා නැවත පළාත් සභාවලට එම බලතල ඒ විෂයන් පිළිබඳ බලතල දිවි නැගුම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරලා ආපසු පළාත් සභාවලට ඒ බලය දීම පිළිබඳව මම හිතන්නේ අපි ඊළඟට සිතා බලන්නට ඕනේ මෙය රජයේ අවධානයට යොමු වෙයි කියලා මම විශ්වාස කරනවා.
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.